ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් අපි අදත් සූදානම් මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ තියෙන උණුසුම් ප්‍රවෘත්ති පිළිබඳව කතා බහ කරන්න. අපි දන්නවා මේ වෙනකොට මේ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඊට අමතරව ඇඳිරි නීතිය යම් යම් ඩිස්ත්‍රික් වලට වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව වෙන තොරතුරුත්, ඊට අමතරව COVID-19 සම්බන්ධව මේ වෙනකොට අලුතින් වාර්තා වෙන තොරතුරුත්, ඒ වගේම ඉදිරි මැතිවරණයේ සම්බන්ධව සහ පාර්ලිමේන්තුව යළිත් රැස් කිරීම සම්බන්ධව වාර්තා වෙන තොරතුරුත් අපි අද ගොනු කරගන්නවා අපේ සාකච්ඡාවට. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම මේ ඇඳිරි නීතිය සම්බන්ධ වන තත්ත්වය පිළිබඳව කතා බහ කරලා සිටිමු. අපිට වාර්තා වුණා මනෝජ්, සෑහෙන කාලයක් තිස්සේ පැවතුණු ඇඳිරි නීතිය අද ඉවත් කිරීමට නියමිත වෙලා තිබුණත් එයත් කල් ගියා කියලා. ඒ හා සමගාමීව යන තොරතුරු මොනවද මේ සම්බන්ධයෙන් ඇඳිරි නීතිය පිළිබඳව මේ වෙනකොට?
දැන් බස්නාහිර පරාති සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පසුගිය සතියේ ඉවත් කොට තිබුණා. ඒ රාත්‍රී කාලයේ පමණක් බලපැවැත්වෙන ඇඳිරි නීතියක් හැටියට ක්‍රියාත්මක වුණා රාත්‍රී 8 සිට දවසන 5 දක්වා. නමුත් සතියන්තයේ මුළු රටටම ඇඳිරි නීතිය පරවන්නට තිබුණා. ඊට හේතුව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල ජනතාව පවා මේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පස්සේ වෙනත් ගමන් බිමන් යන්න, දිස්ත්‍රික් අතර සැරි සරන්න, සතියන්තේ පාවිච්චි කරන්න ඉඩ තිබෙනවා කියන අවධානම මත. ඒ අනුව අද උදෑසන 5 සිට නැවත බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීති ඉවත් කරන්න නියමිතව තිබුණත් අද දිනේ මේ අපි කතා කරන සම්දා දිනයත් මුළු රටටම ඇඳිරි නීතිය පැනවෙන දිනයක් හැටියට ඊ රාත්‍රියේ ප්‍රකාශයට පත් කරා ජනාධිපති මාධ්‍යංශය විසින්. ඒකට හේතුව හැටියට හඳුනාගත්තේ විශේෂයෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් රෝගීන් වැඩි වශයෙන් හමුවීම. ඊයේ දින වන විට නාවික සෙබළුන් 95 දෙනෙක් වාර්තා වුණා. වැලිසරින් 68ක් සහ නිවාඩු ගිහිල්ලා ඉන්න නාවික හමුදා සෙබළුන් 27 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් එක්ක, ඒත් එක්කම ඊ රාත්‍රිය වන විට වාර්තා වුණා යුද හමුදා සෙබළෙකුටත්, සීදු යුද හමුදා කඳවුරේ සෙබළෙකුටත් COVID-19 ආසාදනය වෙලා තිබෙනවා. මේ අනුව සියලු ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ නිවාඩු අවලංගු කරන්න ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා නැවත දැනුම් දෙනතුරු. ඒ අනුව දැනට නිවාඩු ගිහිල්ලා නිවෙස්වල ඉන්න හමුදා සෙබළුන්ට බාධාවකින් තොරව නැවත තමන්ගේ හමුදා කඳවුරට පැමිණීමේ අවස්ථා උදා කර දෙන්න තමයි අද දිනේ මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ අනුව නැවතත් හෙට උදෑසන 5 සිට බස්නාහිර සහ පුත්තලම හැරස දිස්ත්‍රික් සභාවන ඇඳිරි නීතිය හෙට උදෑසන 5 ඉවත් කරන්න නියමිතයි. අද දිනේ සියලු හමුදා සෙබළුන්ට, නිවාඩු ගිය සෙබළුන්ටත් යුද හමුදා කඳවුරට පැමිණෙන්න කියලා උන්ට සලහන් කරලා තිබෙනවා. ඒ තත්ත්වය මතයි ඇඳිරි නීතිය නැවත අද දිනේ පරවන්න තීරණය කරලා තියෙන්නේ.
මනුෂ්‍ය දංගු ක්‍රියාදාමයේදී අපි යම් විශේෂත්වයක් දකිනවා මේ අලුතින්ම ආරංචි වෙන තොරතුරක් විදිහට. මේ ඇඳිරි නීතිය පවතින කාල සීමාවේදී බැහැරට ගමන් කරන පුද්ගලයන් සඳහා මේ තමන්ගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය භාවිත කිරීමේ ක්‍රමෝපායක් පිළිබඳව, මේක ටිකක් අලුත් ක්‍රමයක් නේද ලංකාවට? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ?
දැන් විශේෂයෙන් දැන් දිනින් දින කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් එක්ක, ඒ කියන්නේ රෝගයේ ව්‍යාප්ති වීම පාලනය කරන්නත් අවශ්‍යයි, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. මෙවැනි ක්‍රියාදාමයන් වෙනුවෙන් විවිධ හඳුන්වාදීම් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්කා විවිධ රටවල්වල එක දිනයකට කාන්තාවන්ට, තව දිනයක පිරිමි අයට, එතකොට තරුණ වයස් කාණ්ඩවල අයට එක දිනයක්, වැඩිහිටි අයට තව වෙලාවක්, මේ ආදී වශයෙන් අලුත් අත්හදා බැලීම් ලෝකයේ සිද්ධ කරමින් ඉන්නවා. දැන් ලංකාවේ හඳුන්වා දුන්නු ක්‍රමවේදය තමයි තමන්ගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය මත පදනම්ව අත්‍යවශ්‍ය කාරණා සඳහා නිවසෙන් බැහැරට යාමේ අවස්ථාව උදා කර දීම. ඒ අනුව තමන්ගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1-2 තියෙන අංක දෙක යෙදෙනා ඉන්නවා නම් මොවුන්ට සඳුදා දිනයක්, 3-4 අංක යෙදෙනවා නම් මඟහරුවාදා දිනයක්, 5-6 අංක යෙදෙනවා නම් බදාදා දිනයක්, 7-8 අංක යෙදෙනවා නම් බ්‍රහස්පතින්දා දිනයක්, 9-0 අංක යෙදෙනවා නම් සිකුරාදා දිනයක් ආදී වශයෙන් නිවසින් බැහැරට යාම සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. නමුත් ඒ අනුවත් තමන්ට රිසිසේ ගමන් බිමන් යාමේ ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය කාරණා සඳහා තමයි නිවසෙන් බැහැරට යන්න අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. අත්‍යවශ්‍ය කාරණා කියලා කියන්නේ ආහාර පාන සහ ඖෂධ ලබා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් නිවසෙන් බැහැරට යාමේ අවස්ථාවයි මේ උදා කරලා දීලා තියෙන්නේ. එය අලුත් ක්‍රමවේදයක් විදිහට භාවිතයට ගන්න තීරණය කරලා තිබෙනවා මේ මොහොතේ ඇදිරි නීති ක්‍රියාත්මක වුවත් ඒ දිස්ත්‍රික්කවල.
මනෝජ්, දැන් අපිට දැකගන්නට තියෙන ආකාරය තමයි ශ්‍රී ලංකාවේ මේ COVID-19 ආසාදිත ප්‍රමාණය එක්වරම හදිසියේ වැඩි වුණු ස්වභාවයක් දකින්නට ලැබීම. මේ තත්ත්වය පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරමු ඊළඟට. එතනදිත් අපි දැක්කා මේ ආරක්ෂකාංශවලට මේ තත්ත්වය දැඩිව බලපාන ආකාරය. මේ පිළිබඳව කතා බහ කරද්දී ලංකාවේ මේ COVID-19 තත්ත්වය සම්බන්ධව මේ වෙනකොට අලුතින්ම වාර්තාවන තොරතුරු සහ මේ විශේෂයෙන්ම නාවික හමුදා සෙබළු වැඩි ප්‍රමාණයක් මේ ආසාදිතයෙන් විදිහට වාර්තා වීම සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරුත් අපි ඊළඟට කතා බහ කරමු.
විශේෂයෙන් අපි දැක්කා මේ සුදුවැල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේදී කොරෝනා සද්දින් හමු වීමත් සමග ඔවුන්ගෙන් ඇතැම් පිරිස් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා බණ්ඩාරනායක මාවතපුර ප්‍රදේශ, එතකොට මේ සුදුවැල්ල ප්‍රදේශ වැනි ස්ථානවල පුද්ගලයින් නිසි ලෙස පාලනය කරන්න ටිකක් වැඩි පරිශ්‍රමයක් දරන්න ඒ සඳහා කැපවන කණ්ඩායම් වලට සිදු වුණා. විශේෂයෙන් නාවික හමුදාව ඒ ප්‍රදේශවල භූමියේ කාර්යයන්වල නිරත වෙලා හිටියා. මේ මෙහෙයුම්වලදී නාවික හමුදා සෙබළුම් කිහිප දෙනෙක් කොරෝනා වෛරසයට ගොදුරු වූ තත්ත්වයක් වාර්තා වුණා. එය කඳවුර තුළ ව්‍යාප්ත වීම සහ මේ කාර්යයන්වල නිරතව සිටි පිරිස් නිවාඩු ලබා නිවෙස් වෙත යාම කියන කාරණය මත මේ රෝගය ටිකක් පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබුණා. දැන් ඊයේ දින වෙන විට වාර්තා වෙනවා නාවික හමුදා සෙබළුන් 95 දෙනෙක් කොරෝනා ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. ඉන් 68 දෙනෙක් වාර්තා වුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. තවත් 27 දෙනෙක් නිවාඩු ලැබලා නිවෙස් වලට ගිහිල්ලා තමන්ගේ ප්‍රදේශවලින් වාර්තා වුණු තත්ත්වයක් පේන්න තිබුණා. ඒ අනුව ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන් නැසුරු කළ සමීපතමයන් නිරෝධායන කටයුතු සඳහා මේ වෙනුවට යොමු කරලා තිබෙනවා. දැන් ඊයේ දිනය ගත්තොතින් රාත්‍රී 12:00 අවසන් වුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 63 දෙනෙක් වාර්තා වුණා. ඊයේ ශ්‍රී ලාංකිකයන් නිින්දට යනකොට රෝගීන් 505 දෙනෙක් හැටියටයි වාර්තා වුණේ. නමුත් මධ්‍යම රාත්‍රියේ ආසන්න වෙද්දී තවත් 18 දෙනෙක් වාර්තා වීමත් සමග ඊයේ දිනේ පමණක් කොරෝනා රෝගීන් 63 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා. නමුත් වාසනාවට කාරණය තවමත් සමාජයට ව්‍යාප්ත වීමේ තත්වයට 4 කියන අදියරට ශ්‍රී ලංකාව ගමන් කරලා නැහැ. තවමත් මේක අර පොකුරු වශයෙන් ක්ලස්ටර්ස් විදිහට හමු වන තත්වයක් තමයි තිබෙන්නේ. ඒ හින්දා තවමත් සමාජයට පැතිරීමේ අවදානම නැහැ. තවදුරටත් ඇතැම් තීරණ වෙනස් වන්නට ඉඩ තිබෙනවා. කොහොමදත් දැන් ඊයේ දිනේ 63 දෙනෙක් රෝගීන් වාර්තා වුණා. ඒ අනුව පසුගිය දින කිහිපයේම දෛනිකව වාර්තාවන රෝගීන්ගේ වැඩිවීමක් අපිට දකින්න ලැබුණා. ඒත් එක්කම නාවික හමුදා සෙබළෙක් මිය ගියා. වැලිසර කඳවුරේ සේවය කරපු බොහෝ දෙනෙක් විශ්වාස කරා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා මොහු කොරෝනා ආසාදිතයක් හැටියට ඉඳලා කොරෝනා නිසා මිය ගියා කියලා. නමුත් ඔහු මිය ගියායින් පස්සේ අදාළ පරීක්ෂණ සිද්ධ කරලා තිබුණා. නමුත් ඔහුට මියුණ හැදිලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇතන පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුත් සනාන් කරා අපි කොරෝනා ගැන ඩෙංගු ගැන කතා කරද්දී අපි නොහිතන විදියට ඇතැම් ප්‍රදේශවල මියුණ රෝගීනුත් වාර්තා වී තිබෙනවා කියලා. ඒ සාකච්ඡාවේ යන අතරතුරේ තමයි මේ මියගිය නාවික හමුදා සෙබළා මියුණ වැළදී මියගිය රෝගියෙක් හැටියට හඳුනාගත්තේ. ඒ අනුව දැන් ක්‍රමයෙන් දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබෙනවා. අන්තිම දින 2-3 අතර කාලය තුළ ශීඝ්‍ර වැඩිවීමක් සිදු වුණා. දැන් කොහොමත් 500 සීමාවට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ පළමු රෝගීන් සියදෙනා ශ්‍රී ලංකාවේ වාර්තා වෙන්න දින 54ක් ගත වුණා. දැන් අවසන් රෝගීන් සියදෙනා වාර්තා වෙන්න දින 2කටත් අඩු කාලයක් තමයි ගත වෙලා තිබෙන්නේ. ඉතින් ඒව බැලුවට පස්සේ අවසාන දින කීපයේ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් තිබෙනවා. ඒත් එක්කම මේ දැන් ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ පියවර අරගෙන තිබෙනවා. ඒ අනුව මේ නාවික හමුදා සෙබළුන් ඇතුළු අනෙකුත් සෙබළුන්ට සංචරණ සීමා කරලා තියෙනවා. ඒ අනුව ඔවුන්ගේ නිවාඩු අවලංගු කරලා තිබෙනවා. රාජකාරී සඳහා පමණයි තමන්ට තමන් ඉන්න ස්ථානවලින් බැහැරට යන්න ඉඩ ලබා දීලා තියෙන්නේ. වැලිසර නාවික හමුදා කඳවුර තනිකර හුදකලා කරලා තිබෙනවා. ඒ හින්දා ඒ වයින් පිට වෙන්න ඇතුළු වෙන්න කිසි කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සෙබළුන් වෙනුවෙන් PCR පරීක්ෂණ සිදු කිරීම ආදියත් වැඩි කරලා තිබෙනවා. ඊට අමතරව පොලිසිය වෙනුවෙනුත් යම් නිර්ණායක කිහිපයක් වැඩබලන පොලිස්පතිවරයා හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් කොරෝනා ආසාදිත්වයට පත් වෙලාද කියන සැකය මතුවනොතින් නාරාහෙන් පිට පොලිස් රෝහලට පැමිණිලා එම නැත්නම් ප්‍රදේශයේ බාහිර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරි වෙක නොපමාව දැනුම් දෙන්න කියලා සඳහන් කරලා තිබෙනවා. නිරෝධායනය කළ යුතු පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථානයකදී නිරෝධායනය වෙන්න ඕන කියලා නිර්දේශයක් ලැබුණොතින් ඔවුන්ට අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය භාවිතා කරන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ මොනෝතින් දින 14කට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ පෞද්ගලික අයිතමත් රැගෙන එම නිලධාරියා ගිලන් රකයකින් හෝ වෙනත් කැබ් රකයකින් නිරෝධායන මධ්‍යස්ථානයට කැටුව යන්න කියලා සඳහන් කරලා තිබෙනවා. නිරෝධායනයේ නිවසේදී සිද්ධ කරන්න ඕන කියලා නිර්දේශයක් ලැබුණොත් ඒ නිලධාරියා පදිංචි ලිපිණයට අයිති භාජන සෞඛ්‍ය පරීක්ෂක හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරි අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන්න කියලා වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම මේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ වෙනත් පුද්ගලයින් වෙනත් ආරක්ෂක නිලධාරීන් මේ මාර්ග බාධක වලට පැමිණීම වළක්වන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මාර්ග බාධක පරීක්ෂා කිරීම, මේ රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීමට එක් වෙලා තිබෙන පොලිස් අතර විවිධ හමුදා නිලධාරීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ විධි විධාන අරගෙන තිබෙන බවත් මේ වන විට අපිට සඳහන් කරන්න පුළුවන්.
කොරෝනා වෛරස පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකාවෙන් තවත් මේ අලුත් සුවගැනීමක් පිළිබඳව තොරතුරු මේ අපිට ඊයේ පෙරේද වෙද්දී වාර්තා වුණා මනෝජ්. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂිත සුවගැනීමක් විදිහට තමයි මේක වාර්තා වන්නේ. මේ කොරෝනා වෛරසයේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙලා පවතින කාණ්ඩය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ තත්වය සහ මේ සුවගැනීම පසුපස තියෙන කතාව මොකක්ද?
ඔව්, දැන් මේ වෛරසය ආසාදනය වුණාට පස්සේ කිසියම් රටකට සොයාගනු ලබන එන්නතක් තවත් රටකට ගැලපෙනවද කියලා අවබෝධ කරගන්න නම් මුලින්ම අදාළ රටේ ව්‍යාප්ත වන වෛරස කාණ්ඩය නිවැරදිව හඳුනා ගන්න ඕන කියලා සඳහනක් තිබුණා. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසයේ ඒ කාණ්ඩය තමයි ව්‍යාප්ත වෙන්නේ කියලා අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගය පිළිබඳව පරීක්ෂණ කරන පරීක්ෂණ කණ්ඩායමක් තමයි මේ සොයාගැනීම සිද්ධ කරලා තියෙන්නේ. දැන් මේ නව කොරෝනා වෛරසයේ විද්‍යාත්මකව හැඳින්වෙන බව සඳහන් වෙන්නේ SARS-CoV-2 කියන නමින්. ඒකෙත් ABC කියලා මූලික කාණ්ඩ තුනක් විද්‍යාඥයන් හඳුනගෙන තිබෙනවා. ඒ අනුව චීනයේ දැන් වුහාන් ප්‍රදේශයේ මුලින්ම මේ රෝගය ව්‍යාප්ත වුණු ප්‍රදේශයේ මේ වෛරසයේ B කාණ්ඩය ව්‍යාප්ත වුණා කියලා හොයාගෙන තිබෙනවා. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ ඒ කාණ්ඩයේ වෛරසයක් තමයි ව්‍යාප්ත වෙන්නේ කියලා හඳුනාගෙන තියෙනවා. සහ එය ඔබේ රටවන ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ වෛරස් කාණ්ඩවලට සමානයි කියලා හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ අනුව මේ හඳුනා ගැනීම ටිකක් වැඩිපුර වටිනාකමක් සහිත හඳුනා ගැනීමක් කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් මේ වගේ අධ්‍යයනයක් ලංකාවේ සිද්ධ කෙරෙච්චි පළවෙනි අවස්ථාව මේක කියලත් සඳහන් වෙනවා. ඒ අනුව දැන් වෛරස් කාණ්ඩය හඳුනාගත්ත නිසා මේ ව්‍යාප්තිය පිළිබඳව මේ කාණ්ඩයට අදාළ පරීක්ෂණ කරන්න ශ්‍රී ලංකාවේදීත් හැකියාව තිබේවි. මේ හොයාගන්න හැම ඉන්නකක්ම මේ කාණ්ඩයට අයත් වනවාද, රෝගයේ සුවවීම සහ රෝගීන් ජීවිතක්ෂයට පත්වීමට මේ වෛරස් කාණ්ඩය බලපානවාද, මෙවැනි තත්ත්ව ඉදිරියේදී වඩා ප්‍රයෝජනවත් වේවි මෙය මැඩලන්න සහ එන්නකක් සොයාගන්න කියන කාරණයක් ඒ අතරේ අපිට සඳහන් කරන්න පුළුවන්.
දැන් මනෝජ්, මේ අර ඔය COVID-19 තත්ත්වය හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණවල ප්‍රමාණය මදි කියන කතාවක් අපිට ඇහෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැති වගට තවත් තොරතුරු ඇහෙනවා. ඇත්තටම මේ PCR පරීක්ෂණය සම්බන්ධව ශ්‍රී ලංකාවේ පවතින්නේ මොන වගේ වාතාවරණයක්ද, මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට?
ඔව්, දැන් මේ වෛරසය ව්‍යාප්ත වුණු පිරිස සමාජයෙන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සිද්ධ කළ යුතුයි කියලා දෙඩිව හඳුනාගෙන කණ්ඩායමක් තමයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒ අනුව ක්‍රමයෙන් මේ PCR පරීක්ෂණ සිදු කිරීම ශ්‍රී ලංකාවේ වැඩි කරලා තිබෙනවා. විශේෂයෙන් පහුගිය 23 වෙනිදා ශ්‍රී ලංකාවේ සිද්ධ වෙලා තියෙන PCR පරීක්ෂණ ගණන 1,141. එතකොට මීට කලින් සාමාන්‍යයෙන් දෛනිකව PCR පරීක්ෂණ 700ක පමණ ප්‍රමාණයක් තමයි කරලා තිබුණේ. කොහොම වුණත් ඉදිරියේදී දිනකට PCR පරීක්ෂණ 1000ක් සිදු කරන්න පහසුකම් තියෙන පරීක්ෂණාගාරයක් විවෘත කරන්නත් ශ්‍රී ලංකාවේ සූදානමක් තියෙනවා. ඒ අනුව ඒ පරීක්ෂණ ක්‍රමයෙන් වැඩි වෙන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන් රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, සෙසු රෝහල්වල, කොළඹින් බැහැර රෝහල්වල විවිධ පර්යේෂණාගාරවල තිබෙන PCR යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීම කියන චෝදනාවකුත් අපි දැක්කා. රජයේ වෛද්‍ය විද්‍යාගාර තාක්ෂණවේදී එවන්තම් MLT කණ්ඩායම විසින් අනාවරණය කරලා තිබෙනවා. විශේෂයෙන් මෙම කණ්ඩායමේ සභාපති විදිහට රවි කුමුදේෂ් මහත්මයා මේ පිළිබඳව වැඩි වශයෙන් කතා කරා. මේ තියෙන සම්පූර්ණ තත්ත්වය පාවිච්චි කරගන්නේ නැහැ කියලා. ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පිළිතුරු ලබා දෙනවා අපි දැක්කා. හැමතැනකම යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීම සහ ඒ ක්‍රමයෙන් භාවිතයට ඉඩ දීම කියන අවස්ථාවලට තමයි ඉඩ සකස් කරලා තිබුණේ කියලා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ කොරෝනා ව්‍යාප්තියත් එක්කම පෞද්ගලික රෝහල් කිහිපයකුත් මේ පරීක්ෂණ සිදු කරන්න, PCR පරීක්ෂණ සිදු කරන්න, එම නැත්නම් ඊට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන්න සූදානමක් තිබුණා. ඔවුන් යම් ප්‍රවර්ධන කාර්යයන් පවා පටන් ගන්න සූදානමක් තිබුණ බව මටත් විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ සියල්ල රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් සඳහන් කළා කිසිම රෝගියෙකුට පෞද්ගලික රෝහල් කරා යන්න එපා, රජයේ රෝහලක් වෙතම එන්න කියලා. ඒකට හේතුව ඒ වන විටේ ව්‍යාප්තිය හරි හැටි හඳුනා ගන්න බැරි නිසා සහ කොරෝනා ආසාදිතයින් රෝහල් වෙත පැමිණෙන අනිකුත් රෝගීන් වෙත නිරාවරණය වේවි කියන බය නිසා තමයි මේ තීරණය අරගත්තේ. නමුත් දැන් පෞද්ගලික රෝහල් වලට PCR පරීක්ෂණ සිදු කිරීමට කොරෝනා ආසාදිතයින් සඳහා පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ලබා දීමේ සූදානමක් තිබෙනවා. ඉතින් ඒත් එක්කම සෞඛ්‍ය අංශ විශේෂයෙන් මේ ප්‍රධාන සෞඛ්‍ය තනතුරු වල ඉන්න කණ්ඩායම ඔවුන් කිහිප දෙනෙකුම සඳහන් කරලා තියෙනවා හුදකලාව නිකරුණේ තැනින් තැන PCR පරීක්ෂණ සිදු කරන්න ඔවුන්ගේ බලාපොරොත්තුවක් නැහැ කියලා. ඒකට හේතුව තමයි දැන් කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ ආශ්‍රිත වසු කිහිපයක අහඹු පරීක්ෂණ කිහිපයක් සිදු කළා. නමුත් ඒවා නෙගටිව්, ඒවා මේ රෝගීන් බවට හඳුනාගත්තේ නැහැ. එතකොට වසංගත රෝග විද්‍යාවට අනුකූලව මේ පරීක්ෂණ කරනවා විනා ඉතුමතේ තැනතැන පරීක්ෂණ කිරීම එය යම් ආකාරයකින් මුදල් අපදයාමක් හැටියට තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙවැනි මතාතර ගැටීම් තිබෙනවා. කොහොමුණත් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ මේ පරීක්ෂණ වැඩි කරලා තිබෙනවා. අර මම කලින් සඳහන් කරා වගේ දිනකට පරීක්ෂණ 1000ක් එකතැනකින් සිදු කරන්න පුළුවන් පරීක්ෂණාගාරයකුත් ඉතාම දුරේදී විවෘත කරන්න දැන් සූදානමක් තියෙනවා.
ඔව්, ඔබ සඳහන් කරපු ආකාරයට දැන් රජයේ රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමේ සභාපති රවි කුමුදේෂ් මේ සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කරුණු හෙළිදරව් කිරීමක් කළා. ඔහුගේ අදහසින් යම් කොටසක් මම මෙහිදී යොදා ගන්නවා. මේ සම්බන්ධව තියෙන විරෝධතාවයේ තරම පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම නිසා බලන්න මේ ඔවුන්ගේ පාර්ශවයෙන් කියන කාරණාව මොකක්ද කියලා.
ඊයේ දවසේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළා තිබ්බා. ඔවුන් තීරණය කළා තියෙනවා කියලා RT-PCR පරීක්ෂණ සියය බැගින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත යොමු කරන්න. මම හිතන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අපි සියලු දෙනා ලැජ්ජාවට පත් වෙන්නට ඕනේ. අපේ රසායනාගාර 9ම තුල අපි 460ක් විතර දිනකට සාම්පල් කරනකොට අපි පෞද්ගලික අංශයේ 4කට යවනවා නිදර්ශක 400ක්. මම හිතන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඇත්තටම මේ වෙනකොට RT-PCR යන්ත්‍ර ප්‍රමාණයක් හතක් තියෙනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. මධ්‍යම ලේ බැංකුව තුල RT-PCR යන්ත්‍ර දෙකක් තියෙනවා. ඒක නවීනතම වර්ගයේ රසායනාගාර පරීක්ෂණ කරන්න පුළුවන් රසායනාගාර. ලිංගාසිත රෝග මර්ධන ව්‍යාපාරය තුල මේ පරීක්ෂණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය තුල 36ක් RT-PCR යන්ත්‍ර තියෙනවා. මේ සියල්ල අපිට පාවිච්චි කරන්නට හැකියාව තිබියදී මේවා ඇයි පෞද්ගලික අංශයට යවන්නේ? අපි පැහැදිලිවම දකිනවා මේකේ යම් කිසි සැඟවුණු අර්ථයක් තියෙනවා කියලා. අපිට සැක කරන්නට තියෙන්නේ මේ වෛරස වේදී කිහිප දෙනෙක් මේ පරීක්ෂණ කිරීමේ අයිතිය කොළඹට රැස් කරගෙන තමන්ට හිතයිසි ආයතනවල විතරක් මේක කරගෙන මේ සඳහා මුදල් හම්බ කිරීමට යන උත්සාහයක් තියෙනවද කියන සැකය අපි මතු කරනවා.
දැන් අපි ගිය සතියේදී සාකච්ඡා කළා මනෝජ්, ශ්‍රී ලංකාව රජයක් විදිහට මේ වෙනකොට ට්‍රැවල් බෑන් එක, එහෙමත් නැත්නම් සංචාරක තහනම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට කොටස් වශයෙන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ යම් වැඩපිළිවෙලක ආරම්භය පිළිබඳව එතනදී ඔබ කරුණු සඳහන් කිරීමක් කළා. අන්තර්ජාතික ශිෂ්‍යයන් විදිහට පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිටින ශිෂ්‍ය පිරිස් ගෙන්වා ගන්නට විශේෂිත ගුවන් යානාවකින් කටයුතු යෙදීමක් සිද්ධ කරලා තිබුණා කියලා. දැන් මේ සතිය වෙනකොට කොහොමද මේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ විදෙස්ගත අන්තර්ජාතික ශිෂ්‍යයන් විදිහට ගිහිල්ලා ඉන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය අලුත්ම තත්ත්වය?
විශේෂයෙන් දැනට දකුණු ආසියානු කලාපය ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා අපිට පේනවා. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ඉඳලා සිසුන් ගෙන්වා ගන්න කටයුතු කරලා තිබෙනවා කාණ්ඩ වශයෙන්. උදාහරණයක් විදිහට ඉන්දියාවේ මුම්බායි, එතකොට දැන් ඊයේ දිනේ ඉන්දියාවේ කොයම්බතුර් වලට ගියා. 28 වෙනිදා නැත්නම් හෙට දවසේ ඉන්දියාවේ බැංගලෝර් වලට යන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වුණා. දැන් අද දිනේ බංග්ලාදේශයේ ඩකා වලින් සිසුන් අරගෙන ඉන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට නේපාලේ ඉන්න සිසුන් පිරිසක් රැගෙන ආවා. මේ ආදී වශයෙන් දකුණු ආසියානු කලාපයේ රටවල් වල අධ්‍යාපන කටයුතු සඳහා ගිහිල්ලා ඉන්න සිසුන් සහ විශේෂයෙන් පාකිස්තානයේදී හමුදා පුහුණුව සඳහා ගිහිල්ලා ඉන්න හමුදා සමාජිකයින් රැගෙන එම වැනි දේවල් සිද්ධ කරා. විදේශ රටවල හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකික සිසුන් වගේම අනෙක් ශ්‍රී ලාංකිකයිනුත් මව්බිමට ගෙන්වා ගන්න රාජ්‍ය කටයුතු කරනවා කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ සිසුන් රැගෙනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිව්වා. ඒකෙන් විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ ලියාපදිංචි වුණු අය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ලියාපදිංචි වුණු අය, මෙවැනි අය කෙරෙහි වැඩි නැඹුරුවක් දීලා වැඩි අවධානයක් යොමු කරලා ඒ අය අරගෙන ඉන්නත් සිසු අයත් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරේ රාජ්‍ය. මේ සියලු දෙනා වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා තමයි පාවිච්චි කරන්නේ. එහෙම ගුවන් යානා මගින් රහිතවයි ශ්‍රී ලංකාවෙන් යන්නේ. මේ කාරණය වෙනුවෙන්ම ඉලක්කගත ගමන් වාරයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. සහ පැමිණෙන සියලු දෙනා ඉතාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නත් කටයුතු කරලා තිබෙනවා. දැනට මේ දකුණු ආසියානු කලාපයේ සිසුන් ගෙන්වා ගැනීම තමයි මේ දිනවල සිද්ධ කරමින් ඉන්නේ.
දැන් එහෙමනම් මේ COVID-19 සම්බන්ධව වන සියලු තොරතුරු අපි සාකච්ඡා කළාට අමතරව අවධානය යොමු කරමු ඉදිරි මහමැතිවරණය සම්බන්ධව තියෙන වාතාවරණය කොහොමද කියලා. දැන් පසුගිය සතියේදී අපිට තොරතුරු වාර්තා වුණා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම් විසින් යම් නිර්දේශයක් කළ තියෙනවා කියලා ජූනි මාසයේ 20 වෙනිදාට මැතිවරණය පැවැත්විය හැකි කියලා. නමුත් එයත් මේ වෙනකොට ආන්දෝලනයට ලක් වෙමින් තියෙනවා නේද මනෝජ්? මේ දිනය සම්බන්ධවත් ජූනි මාසයේ 20 වෙනිදාට මේ පැවැත්විය හැකිද යන්න කියන කාරණාව සම්බන්ධවත් අපිට මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන අලුත්ම තොරතුරු දැනගන්න?
ඔව්, ඇත්තටම දැන් මේ වන විට ජුනි 20 මැතිවරණය තියන්න පුළුවන්ද කියන තත්වයක් තිබෙනවා. ඒකට හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් මනාපංක නිකුත් කරලා දවස් 35ත් 49ත් අතර ඡන්දේ තියන්න ඕනේ. නමුත් මැයි මාසේ මුල සතියවත් කොරෝනා රෝග තත්වය යම් ආකාරයකින් පාලනය වෙලා ඉවර නොවුණුතින් මේ 20 කියන දිනයක් ප්‍රායෝගික නැහැ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම සඳහන් කරනවා. එතකොට දැන් සෞඛ්‍යංශක් ලබා දෙන නිර්දේශ මෙහිදී සැලකිල්ලට අරගන්නවා. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මැතිවරණය වෙනුවෙන් කුඩා රැස්වීම් තියන්න පුළුවන් තත්වයක්වත් ශ්‍රී ලංකාවේ නැහැ කියන කාරණය සෞඛ්‍යංශ මැතිවරණ කොමිසම දැනුවත් කරාය කියන කාරණය සඳහන් කරලා තියෙනවා. ඒ මොනොතින් මැතිවරණ දිනේ කල්යාවි විශේෂ තත්වයකදී දින වෙනස් කරන්න, දින නියම කරන්න මැතිවරණ කොමිසමට බලය තියෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා දැන් මේ බලාපොරොත්තු වෙන විදිහට මැයි මුල සතිය කියලා කියන්නේ ලබන සතිය මේ සිකුරාදායින් මැයි මාසයේ ආරම්භ වෙනවා. මේ පළවෙනිදා මේ සිකුරාදා. ඉතින් මේ තත්ත්වය අනුව දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන කාරණාත් අනුව ජුනි 20 කියන දිනය ප්‍රායෝගික නොවන බවක් තමයි පේන්නේ තියෙන්නේ. ඒ අනුව මැතිවරණ කොමිසම ඉදිරි දිනයකදී මැතිවරණය පවත්වන්න පුළුවන් ඊළඟ දිනයක් ප්‍රකාශයට පත් කරાવી.
අදහස් කීපයක් එකතු කරගනිමු. මේ සමගි ජනබලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස.
විශේෂයෙන්ම මේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග මේ මැතිවරණයකට කාලයක් නොවේ. ඒ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රමුඛ කොමසාරිස්තුමන්ලගේ මම ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මිනිස් ජීවිතවලට ප්‍රමුඛතාවය ලබා දෙන්න. මලකනම් උලින් අපිට මැතිවරණය කරන්නට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ.
දැන් මේ පැත්තෙන් එහෙම කතාවක් ඇහෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් දිලුම් අමනුකම හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රීවරයා කියනවා ආරක්ෂිත ක්‍රමෝපායන් උපයෝගී කරගෙන මැතිවරණයක් පවත්වන්න පුළුවන් ඡන්දදායකර තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.
මේක මැතිවරණයක් සඳහා ඉතාම සුබදායි තත්ත්වය නෙමෙයි. ඒක ඕන කෙනෙක් පිළිගන්න. තමන්ගේ නායකින් තෝරාපත් කරගන්න අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්ද පොරට ගිහිල්ලා කතිරයක් ගහලා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දැමීම ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මුජිබි රහුබාන් හිටපු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ඔහුත් යම් අදහසක් දක්වලා තිබුණා.
ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේක මර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අලුතේ නීති හදලා දීලා හම් වෙන මුදල් ප්‍රමාණය විනිවිදභාවයකින් ක්‍රියාත්මක වෙනවද කියන එක ඒ බලන්න තියෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. ඒක කරන්න තමයි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ. එහෙම නැත්නම් අපිට පඩිය ගන්නවත් පෙන්ෂන් හදා ගන්නවත් මේ
තත්ත්වය ඔයාකාරයෙන් පවතින අතරතුරේදී පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලත් අපි දකිනවා. විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. පසුගිය කාල වකවානුවේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් නීත්‍යානුකූල නොවේ කියන කාරණාවත් ඒ අතරතුරේදී අපිට ඇහෙන තවත් අතුරු කාරණාවක්. මේ තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කළොත් මනෝජ්ජ මොනවද දැනගන්න තියෙන අලුත්ම තොරතුරු?
දැන් විපක්ෂයේ දිගින් දිගටම ඉල්ලීම් කරනවා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒකේ ප්‍රධාන කාරණයක් හැටියට සඳහන් කරන්නේ දැන් විදේශ රටවල් වලින් බොහෝ සෙයින් ණය ආධාර ලංකාවට හම්බ වෙනවා, ආධාර ලංකාවට හම්බ වෙනවා. මේවා බෙදා දීම සඳහා මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව. ඒ හින්දා මේවා නිසි ලෙස බෙදා වෙන් කර ගන්න පුළුවන්ද කියන කාරණය සහ ඊට අවශ්‍ය අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලබා දීම සඳහා පාර්ලිමේන්තුව රැස් කරන්න කියන ඉල්ලීම එක පැත්තකින් සිද්ධ කරනවා. අනෙක් කාරණය තමයි දැන් නිරෝධායන නීතිය වෙන්න පුළුවන්, වෙනත් නීතියක් වෙන්න පුළුවන්, මේ මොහොතට ගැළපෙන ලෙස සංශෝධනය කරන්න පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැන. එතකොට මේ වෙලාවේ නීති හදන තැන විසුවල තියෙන්නේ. ඒ හින්දා මේ නීති අනපනක් සම්මත කරගන්න පාර්ලිමේන්තුව යන්නේ රැස් වෙලා රටක් විදිහට එකතු වෙලා තීරණ ගමු කියන යෝජනාව. ඒ සඳහා විපක්ෂයේ විදිහට සහයෝගය ලබා දෙන්න පුළුවන් කියන කාරණාව විපක්ෂේ මතු කරනවා. මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රයිනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සඳහන් කළා පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ සූදානමක්. ඒ කියන්නේ මේ පරණ පාර්ලිමේන්තුව තිබුණු පාර්ලිමේන්තුව යළි කැඳවීමේ සූදානමක් ජනාධිපතිවරයාට නැහැ කියලා ප්‍රයිනිකායික මහ සංඝරත්නයේ ඉදිරියේ ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව කැඳවන්න සූදානමක් නැති බව පේන්න තියෙනවා. ඊට පස්සේ මේක යන්නේ නීතියට. ද්‍රවිඩ ජාතික සංධානය මීට අදාළ පෙට්සම් ගොනු කිරීමක් කරන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව විසිරුවලා මාස 3ක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. දැන් මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරෙව්වා, ජුනි 2 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. දැන් දැනටමත් ඡන්දය සඳහා දින නියම කරලා තියෙන්නේ ජුනි 20 වෙනිදා. මේ හින්දා යම් ව්‍යවස්ථාමය අර්බුදයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ මත දෙවන ජාතික සංධානය ඉදිරියේදී නඩුමගට යන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊට ආණ්ඩුව සූදානම් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි දැක්කා පහුගිය දිනයකදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂනායකයන්ගේ හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජීල් පීරිස් මහාචාර්යතුමාගේ නිවසේදී පැවැත්වෙලා තිබුණා. එහිදී නීතිඥ මණ්ඩල මගින් මේ සඳහා සූදානම් වීමක් කරායි කියලා වාර්තා වෙනවා. ඔවුනොත් සූදානමින් ඉන්නේ. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධයෙන් තීරණයක් තවමත් හරියට නැහැ. මේ විසිරවීම නීත්‍යානුකූලද නැද්ද කියන කාරණය සමාජයේ සාකච්ඡා වෙමින් තිබෙනවා. ලංකාවේ නම් දරු කීර්තිමත් නීතිඥයින් දෙකට බෙදිලා මේ කාරණය සාකච්ඡා කරනවා. නමුත් අවසාන විග්‍රහයක් ලබා ගන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ආවිද නැද්ද කියන කාරණය තාම සාකච්ඡා කරන්න බෑ. දැන් පෞගිය දවසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් රැස් වුණා හිටපු කථානායක කරු ජයසූරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කථානායකතුමා මේ සාකච්ඡා පවත්වලත් විශේෂ ට්විටර් පණිවිඩයකින් සඳහන් කරේ තමන් තනි තීරණයක් අරගෙන පාර්ලිමේන්තුව කැඳවන්න සූදානම් වෙනවා කියලා රාවයක් තියෙනවා. නමුත් ඒක එවැනි තත්වයක් නෙමේ. මේ වෙලාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන්න තමන් පාර්ලිමේන්තුව කැඳවන්න සූදානමක් නැහැ. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලන්නේ මේ අවස්ථාවේ අර්බුදයක් ඇති නොවන විදිහට සියලු පක්ෂ නායක සහ පාර්ශව එක්ව කටයුතු කරන්න කියලා තමනුත් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරනවා. ඉතින් යනු කථානායකතුමත් පාර්ලිමේන්තුව රැස් කරන සූදානමක් නැහැ. ඉදිරියේදී මතුවන තත්ත්වත් එක්ක ඉදිරි තත්ත්වයන් තීරණය වේවි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සමාර්ථ ඉදිරියේ දැනගන්න පුළුවන්. නමුත් දැනට එහෙම සූදානමක් තියෙන බවක් පේන්න නැහැ.
දැන් දැන් ඔය මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධව කතා බහ කරද්දි මැතිවරණ කොමිසමේ එක්තරා සමාජිකයෙක් පිළිබඳව යම් මතිමතාන්තර හුවමාරු වෙනවා අපි දැක්කා මේ ගෙවිලගේ සතිය තුළදී. රත්නජීවන් හූල් මහතා, ඔව්, යම් කිසි ආකාරයකට ශ්‍රී ලංකා රජය විවේචනය කරමින් මේ මැතිවරණය පවත්වන්නට දරන්නා උත්සාහය පිළිබඳව යම් ප්‍රකාශ අන්තර්ජාතික මාධ්‍ය වෙත නිකුත් කළා කියලා තමයි මේ තොරතුරු හුවමාරු වෙමින් තියෙන්නේ. මොකක්ද මේ සිදුවීමේ සත්‍ය පාර්ශවය මනෝජ්? මොකක්ද ඇත්තට මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ?
ඔව්, 19 වන අඳුකම් ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන්න කලින් ශ්‍රී ලංකාවේ තිබුණේ මැතිවරණ ලේකම් කාර්යාලය. එතකොට මැතිවරණ ලේකම් කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්වරයා හැටියට තමයි මහින්ද දේශප්‍රිය මැතිතුමා කටයුතු කරේ. ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්න ගත් උත්සාහයේදී මැතිවරණ කොමිෂමත් ස්වාධීන කොමිෂමක් විදිහට ස්ථාපිත කරා. එහි ප්‍රධාන සමාජිකයන් 3 දෙනෙක් අන්තර්ගත වෙලා හිටියා. මහින්ද දේශප්‍රිය මහත්මයා එහි සභාපතිවරයා, මහාචාර්ය රක්නජීවන් ඌල් කියන්නේ මේ මැතිවරණ කොමිෂමේ තවත් සමාජිකයෙක්. නමුත් දැන් පහුගිය වතාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ මේ විසුරුවා හැරීම නීත්‍යානුකූලද කියලා විවිධ පාර්ශව අදහස් පළ කරද්දී මැතිවරණ කොමිෂමේ සමාජිකයෙක් විදිහට මහාචාර්ය රත්නජීවන් හෝල් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කරා මේක ව්‍යවස්ථාවට පටහැනි කාර්යයක් කියලා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂමේ සමාජිකයෙක් විදිහට ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කරපු තත්ත්වයක් වාර්තා වුණා. ඒ අනුව ස්වාධීන කොමිසමක පුද්ගලයෙක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසුද කියලා ඒ මොහොතේ සමාජයේ තර්කයක් ආවා. දැන් මේ වෙලාවෙත් එහෙම තත්වයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාවේදී රැස්වීමක් ගත්තා අප්‍රේල් 20 වෙනිදා ඊළඟ මැතිවරණ දිනය තීරණය කරන්න. එතකොට මේ පිළිබඳව මැතිවරණ කොමිසම පහුගිය 16 වෙනිදා අප්‍රේල් 16 වෙනිදා ඊමේල් පණිවිඩයක් මගින් මෙතුමව දැනුවත් කරලා තියෙනවා මේ රැස්වීම පැවැත්වෙනවා කියලා. එහිදී ඔහු විශේෂ කාරණා කිහිපයක් අවධානයට ලක් කරලා තියෙනවා. COVID-19 රෝගී තත්වයෙන් තමන් ආරක්ෂිත බවට වෛද්‍ය පරීක්ෂණයට ලක් කරලා සහතිකයක් ගන්න, එහෙම නැත්නම් තමන්ට මැතිවරණ කොමිෂමට පැමිණෙන්න ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගන්නවත් මේ කාලයේ ප්‍රමාණවත් නැහැ කියලා ඔහු විශේෂ ලිපියක් ලියමින් සඳහන් කරලා තිබෙනවා. මැතිවරණ කොමිෂමට මේ ලිපිය ලියලා තියෙන්නේ. ඒත් එක්කම ඔහු මේ ප්‍රධාන තරතුරු 3ක් අභියෝගයකට ලක් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්වරයා මේ COVID-19 තත්වයේ ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් කියලා පටලව ගනිමින් මුලින් ප්‍රවෘත්ති නිකුත් කරලා තිබෙනවා. එතකොට ඔහු මහජනතාවට මුඛාවරණ කලඳන්න ඉඩ නොදුන් කෙනෙක්. ඒ හින්දා ඔහු පිළිබඳව යම් අවිශ්වාසයක් තියෙනවා කියලා පළවෙනි කාරණය ඔහු මතු කරනවා. ඒත් එක්කම වැඩබලන පොලිස්පතිවරයා ඔබ දන්නවා ගුරුකන්ද විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් අපවත් වීමෙන් පස්සේ කියන්නේ මේ ස්වාමින් වහන්සේගේ දේහය ආදාහනය කිරීම වළක්වන්න කියලා ලබා දුන්නු අධිකරණ නියෝගයක් ප්‍රායෝගිකව ක්‍රියාවට යොදවන්න අපෝසක් වෙච්ච කෙනෙක් වැඩබලන පොලිස්පතිවරයා. ඊළඟට ශවේන්දු සිල්වා හමුදාපතිවරයා, ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ චෝදනා රාශියක් ඔහුට තියෙන කෙනෙක්. ඔහුට රෙහිව මානව හිමිකම් සංවිධාන කීපයක් චෝදනා නගලා තියෙනවා. ඒත් එක්කම දෙමළ ජනතාව සමූල ඝාතනය කරන්න අනදීම සම්බන්ධයෙන් වගකීම තිබුණු කෙනෙක්. ඒ හින්දා ද්‍රවිඩ ජාතිකයෙක් විදිහට අප්‍රේල් 20 වෙනිදා ඔහු හමුවට ඇවිල්ලා තරක කරන්නත් තමන් බය වෙනවා. මෙන්න මේ ආදී කාරණා අතුලත් කරලා මොහු ලිපියක් ලියලා තියෙනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීම මත ඔහු පිළිබඳව යම් සමාජය ප්‍රසාදයක් නොමැති තත්වයක් මතුවලා තිබෙනවා. ඉතින් මේ වෙලාවේ බොහෝ ක්‍රියාකලාපය අභියෝගයකට ලක් කරනවා අපිට පේනවා. නමුත් මේක ස්වාධීන කොමිෂන් සභාවක්. ඔහු ඉවත් කිරීමේ හැකියාවකුත් මේ වෙලාවේ නැහැ. මැතිවරණ කොමිෂමත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගෙනුත් මේ පිළිබඳව මාධ්‍ය විමසුවාට පස්සේ ඔහුත් ඍජුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නැති බවක් පේන්න තියෙනවා. ඒකට හේතුව හැටියට මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂම ඇතුලේ සාකච්ඡා කළ යුතු කරුණු කොමිෂමෙන් එළියට ඇවිල්ලා තමයි කියන්න සූදානම් නැහැ. ඒ පිළිබඳව වැඩිදුරටත් එතුමා අදහස් දක්වනවා නම් ඔහු මැතිවරණ කොමිෂමෙන් ඉවත් වෙලා ගිය දවසක තොරතුරු සපයන්නම්. නමුත් දැනට මැතිවරණ කොමිෂමට මේ තත්ත්වය අභියෝගාත්මක තත්ත්වයක් නොවේ කියලා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සඳහන් කරනවා. ඉතින් මේ මහාචාර්ය රත්නජීවන් හෝල් මැතිවරණ කොමිෂමේ සමාජිකයා පිළිබඳව අලුතෙන් මේ කාරණා කර්ලියට ආවේ අප්‍රේල් 20 වෙනිදා පවත්වන්න තිබුණු මැතිවරණ කොමිෂමේ රැස්වීමට ඔහු කැඳවීමට ආරාධනා කිරීමත් එක්ක ඔහු ඊට දක්වපු ප්‍රතිචාරය මත.
එමනම් මනෝජ් ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් තතුවිති සමාලෝචනයට අපිත් එක්ක මේ සතියේදී සම්බන්ධ වීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියමින් අපි සමු දෙන්නේ නැවත වතාවක් මේ තොරතුරු සමාලෝචනයේ සමගින් ලබන සතියේ සඳුදා හමු වීමේ බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
ඔබ සොෆී දිලක්ෂි අයබවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.